දරු ගජදීර මෙතුමා දැන් ඔබතුමා විනාඩි 12ක් තියෙනවා. We'll be speaking 12 minutes there.
මමයි දෙන්නේ මේ වෙලාවේ.
යස් ඔබතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කෘෂිකර්මාන්තය පිළිබඳ මෙම විවාදෙදී විශේෂයෙන්ම මතක් කරන්න කැමතියි. අද අපේ රටේ කෘෂි ක්ෂේත්‍රයේ විශාල පසුබෑමක් තියෙනවා. මේක අපි අයවැය විවාදෙදීම පිළි අරගෙන තියෙනවා. මොකද පහුගිය කාල කීපේ කාලය තුළ වීගෝවිතනි හිඟතාවයක් තිබුණා. ඒ නිසා සහල් පිටින් එන්නන තත්ත්වයකට රටපත් වෙලා තියෙනවා. ඒ වගේම තේ, රබර් ඇතුළු වැවිලි භෝග මේ සියල්ලේම නිෂ්පාදනයේ බිඳවැටිලා අපි රටට අවශ්‍ය ආයෝජනයන් ලබා ගැනීමේදී, විනිමය ලබා ගැනීමේදී ඇත්ත වශයෙන්ම අපේ අපනයනයන් පහළ ගොස් තිබෙනවා. එවගේම විශේෂයෙන් මතක් කරන්න ඕන, වීගොවිතන කියලා කිව්වහම අපේ සහලින් ස්වයංපෝෂිත රටක් අපි. ඒකට අවශ්‍ය සියලුම සම්භාවිතා රට තුළ තියෙනවා. ඉතිහාසයේ අපි කෘෂි ක්ෂේත්‍රය තුළ ඉතාමත්ම ආදර්ශවත් විදියට අපේ රටේ ජනතාව කුසගින්න තියන්නේ නැතුව, එවැගේම වීගොවිතන ශක්තිමත්ව වාරි කර්මාන්තය, එවැගේම ඒකට ආශ්‍රිත විවිධ සම්බන්ධතා ඇතුව සහ පර්යේෂණාත්මකව මේ කෘෂි ක්ෂේත්‍රය ඉස්සරහට ගියා. එකක් තමයි කෘෂිකර්මාන්තයේදී අපි දකිනවා වීගොවිතන අපි ශක්තිමත්ව ඉස්සරහට ගෙන යනවා නම් ඒ සඳහා අපට ඇත්ත වශයෙන්ම අපේ රටේ පස, ඒ වගේම කාලගුණික තත්ත්වයන්, ජලය සහ ජෛව විවිධත්වය මේ ඔක්කොම එකට බැඳී තිබෙන්න ඕනේ. ඒ නිසා පැරණි කෘෂිකර්මාන්තයේදී අපි අද කල්පනා කරන විදියට මහා පරිමාණ වාණිජ කර්මාන්තයක් විදියට නෙවෙයි, තමන්ගේ ගෘහස්ථය ඇතුලේ තියෙන ශ්‍රමඵලදාව ලබාගෙන කුඩා බිම් කොටස්වල කෘෂිකර්මාන්තයේ ශක්තිමත් වූ ඉස්සරහට ගෙන ගියා. දැන් මම කියන්න කැමතියි මේ අපි සියල්ලම විවෘත කරපු සමාජයක් ඇතුලේ අපේ කෘෂිකර්මාන්තය අනවශ්‍ය විදියට ලිහිල්කරණය කරන්න ගියොත් ඇත්ත වශයෙන්ම ඒ ලොකු වාසියක් ලැබෙන්නේ මහා පරිමාණ ව්‍යවසායකයන්ට. නමුත් ඒ මහා පරිමාණ ව්‍යවසායකත්වයන් තුළින් අපි යොදවන යන්ත්‍ර සූත්‍ර මේ සියල්ල දිහා බැලුවහම මේ සියල්ල නිවස ඇතුලේ තිබෙනවා, කුටුම්භය තුළ තිබෙනවා. මොකද අපට තියෙන පුංචි ඉඩම් වගා කරගන්න අපේ පැරණි අය ඒ පවුල් ඒකකයේ තුළ ඒ අවශ්‍ය වූ ශ්‍රමඵලදායිත්වය යොදාගෙන අවශ්‍ය සාමූහික සමාජමය යටිතලය සම්බන්ධ කරගෙන ඒ කෘෂිකර්මාන්තය අරගෙන ගියා. එනිසා ඔවුන්ට හොඳ දැනීමක් තිබුණා. ඇත්ත වශයෙන්ම මේ වීගොවිතන ඉදිරියට ගෙන යනකොට මේ කෘතිම පොහොර භාවිතා කරන්නේ නැතුව අපට අවශ්‍ය අපේ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයට අවශ්‍ය ස්වාභාවික පස ශක්තිමත් කරගෙන, ඒ වගේම ජලපෝෂිත ස්වභාවයන් වර්ධනය කරගෙන ඒවා රඳවාගෙන තමන්ට අවශ්‍ය ආසන්න වූ කුඩා වැව්පද්ධතිය තුළ ජලය ලබාගෙන ඒ කෘෂිකර්මාන්ත ඉස්සරහට ගෙනයන. දැන් ක්‍රමයෙන් ඒව අහෝසි වී තිබෙනවා. අපේ කුඩා වැව්පද්ධතිය අද හිඳිල තියෙනවා. ඒව ගැන අපි නොසලකා හැරලා තියෙනවා. මම හිතන්නේ අපේ හොඳම දේ තමයි අපි කෘෂිකර්මාන්ත අමාත්‍යාංශය මේ ඒ කෘෂිකර්මාන්ත මේ ලෝකෙ පුරාම විවෘත කරන්න හදන විවෘතභාවය වෙනුවට මේ කෘෂි ශේෂ්ත්‍රය සංවර්ධනයේදී ඒ රටේ තුළ තියෙන ස්වභාවික තත්ත්වයන් ජලය පස කාලගුණික සාධක ඒ ජෛව සාධක මේ සියල්ල ගැන සලකලා පර්යේෂණාත්මක ප්‍රවේශයකට අනේක. දැන් අපි අද හුඟක් වෙලාවට පර්යේෂණාත්මක ප්‍රවේශයක් තියෙන්නේ මේ ෂණිකව වැඩියෙන් ඵලදායිත්වය ලබන්න. ඒක තමයි අපි උත්සාහ කරන්නේ. ඒක තරඟකාරී විදියට අපි පරිවර්තනය කරන් තිබෙනවා. හැබැයි ඒව තාවකාලිකයි. ඒ නිසා කල්පවත්නා තිරසාර කෘෂි සංවර්ධනයකදී අපිට විශාල වගකීමක් තියෙනවා මේ ජනතාවගේ සිතුම් පැතුම් තේරුම් අරගෙන ඒ පරිසරයේ තියෙන විවිධත්වය හඳුනගෙන ඒ පරිසරයේ තියෙන ජෛව සාධක තේරුම් අරගෙන කෘෂිකර්මාන්තයේ ඉස්සරහට ගෙන යන්නට අවශ්‍ය මූලෝපායික වැඩසටහනක් හදන්න. දැන් අද හදන වැඩසැලසුම්වල මේ එක්කෝ ඇමතිතුමාගේ අදහස එහෙම නැත්නම් පොළවේ පස්ස කකුල තියාපු නැති ඇතැම් පර්යේෂකයන්ගේ අදහස් මේව ක්‍රියාවන්න ගන්න ගියොත් අපට තිරසාර කෘෂිකර්මාන්තයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි අද මේ කෘෂිකර්මාන්තෙදී අපි වඩා ඵලදායි කළ යුතු ඒ වගේම අපි වියදම් අඩු ප්‍රවේශකින් කරන්න තියෙන කටයුතු වලට වැඩි වැයබරක් යොදවීම නිසා අපට අපි බලාපොරොත්තු වෙන ඉලක්ක වලට යන්න බැරි වෙලා තියෙනවා. නිසා මම මතක් කරන කැමතියි මේ වෙලාවේ ආණ්ඩුවෙන් ආණ්ඩුවට මේ ප්‍රතිපත්ති මාරු වෙන්න බෑ. රට ඇතුලේ කෘෂිකර්මාන්ත සංවර්ධනයේදී සියලුම කරුණු මත අපි තිරසාර කෘෂි සංවර්ධනයක් ඉස්සරහට ගෙන යන්න අවශ්‍ය අතවසෙම මේ විද්වත් දැනුම සහ මහජන විඥාණය ඔවුන්ගේ අත්දැකීම් මේවා එකට ගලපාගෙන දිගු කාලීන ප්‍රතිපත්තියක් සහ කෙටි කාලීන ප්‍රතිපත්තියක් කරා යන තිරසාර වැඩපිළිවෙලකට රට ගෙනියන්න ඕනි. මොකද එහෙම නොවුනොත් අපි දන්නවා දැන් විශ්වාසයක් කෘෂි සමාජයට ඇති නොවුනොත් මේ ඉදිරි කාලේ මේ කෘෂිකර්මාන්තයට අලුත් කොටස් එන්නේ නැහැ. දැනටමත් ඒක සිදු වී තිබෙනවා. මොකද රටේ අද අපි දකින්න තියෙන ප්‍රධානම දෙයක් තමයි මේ තරුණ කොටස් කෘෂිකර්මාන්තයට එන ප්‍රමාණය අඩුයි. මොකද ඒකට වටිනාකමක් නැහැ. ඒ පිළිබඳ විශ්වාසයක් නැහැ. ඒ කල්පවත්නා කෘෂි සංවර්ධනයක් රට තුළ ඇති වෙනවයි කියන විශ්වාසය ඒ නිෂ්පාදනයට වෙළඳපොළ ඒ වගේම ඔවුන්ට ඒ සඳහා වූ තාක්ෂණික අවබෝධය නැතිකම නිසා මේ ශේෂ්ත්‍රය අතහරිනවද අතහරිනවා. ඒ නිසා මම මතක් කරන්න කැමති අපේ වගේ රටක ප්‍රධාන ඉලක්කය වෙන්න ඕන අපි කෘෂිකාර්මික රටක් අපේ ප්‍රධාන ඉලක්කය වෙන්න ඕනේ අපි සාගතයෙන් තොර අපිට විතරක් නෙවෙයි මේ යන ලෝක ස්වභාවයන් එක්ක මම හිතන්නේ මුළු ලෝකෙම අපි ආහාර සුරක්ෂිතභාවයෙන් බිඳ වැටෙන වෙනත් තරගකාරී විදියට මූල්‍ය ප්‍රතිලාභ වෙනුවෙන් තරඟ කරන රටේ කල්පවත්නා ආර්ථික ක්‍රියාවලියකින් මිදුණු කෘෂිසේ වැඩ සටහනක් ක්‍රියාවට නැගුවොත් ඇතවශයෙන්ම ඒක දිගුකාලීන වරගෙන බැලුවත් අපේ රටේ විතරක් නෙවෙයි ලෝකයේ ඇතිවිය හැකි ආහාර සුරක්ෂිතභාවයෙන් තොර සමාජයකට විය හැකි බලපෑම අපට වළක්ව ගන්න පුළුවන්. අපේ වගේ රටක තියෙන සියලු ස්වභාවික සම්පද්‍යහා බැලුවම අපි කවුරුවත් කුසගින්නේ මැරෙන්නේ නැහැ. අපේ ඕනම භෝගයක් අද බවන්න පුළුවන් පසක් හා ස්වභාවික ජල සම්පතක් අපට තිබෙනවා. ඉතින් මේව හරියට කළමනාකරණය කරගෙන ඇතවාසයම පස නිසරු වෙන්න ඉඩ නොදී අනවශ්‍ය පස දිරන අනවශ්‍ය පොහොර වර්ග භාවිතා නොකර කෘෂි රසායන භාවිතා නොකර ස්වභාවිකත්වයේ තුල රඳවාගත හැකි තත්ත්වයක් අපි නිර්මාණය කරගත්තොත් ක්ෂණික ලබන ලාභයට වඩා දිගු කාලීනව ඒ සමාජ පැවැත්ම තිබෙනවා. ඒ නිසා මම මේ වෙලාවේ මතක් කරන්න කැමතියි අපි මේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පොඩ තියෙන විශාල වගකීමක් තියෙනවා ජාතික වශයෙන් මේ රටේ
කාලයේ
ආර්ථික ශක්තිය ශක්තිමත් කිරීමේදී ප්‍රධාන ඉලක්කයක් හැටියට කෘෂිකර්මාන්තය දියුණු කරන්න අරමුණු කර ගනිමින් එය තිරසාරව ඇතවසේම අනාගතයේ අපි ජාතික ආර්ථිකය පෝෂණය කරන වැඩපිළිවෙලකට වගේම ජනජීවිත සුරක්ෂිත කරන වැඩපිළිවෙලකට කෘෂිකර්මය පරිවර්තනය කරන්න විද්වත් සැලැස්මක් හදන්නේ කියලා එමතුමාගෙන් ඉල්ලා සිටිමින් මට ලැබුණු මේ කෙටි වෙලාව පිළිබඳව ස්තුතිවන්ත වෙමින් හිට වෙනවා. මේ
හොඳයි ගරු අනුර සිද්නි ජයරත්න එතුමා කාලයට පොඩි වෙලාවක් එකතු කරලා තියෙනවා කෙස පටන් ගන්න
මට විනාඩි 8ක් පමණ දෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
හොඳයි
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද කාරක සභා අවස්ථාව වාරිමාර්ග කෘෂිකර්ම ඒ වගේම ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය ඒ වගේම මහවැලි සංවර්ධන අමාත්‍යංශයෙන් විෂයක් වුණත් මේ පාර්ලිමේන්තුව පටන් ගැනීමේදී අපේ රටේ මහත් බලාපොරොත්තු තියාගෙන අපි හිටපු අපි එක් බලාපොරොත්තුවක් බිඳ වැටීමක් ගැන අපි අසන්න ලැබුණා. එය මගේ මම එක්සත් ජාතික පක්ෂේ සංවිධායකවරයෙක් හැටියටත් එක්සත් ජාතික පක්ෂේ මන්ත්‍රීවරයෙක් හැටියටත් මම ඉතාම දැඩි අප්‍රසාදය පළ කරනවා මේ පළාත් පාලන මැතිවරණය කල්යෑම ගැන. මේ පළාත් පාලන මැතිවරණය මම විශ්වාස කරනවා අපි පක්ෂයක් හැටියට අපේ පක්ෂයට මේ වෙලාවේ මේක ඉතාම අවශ්‍යදායකයි. කුමන හේතුවක් නිසා කුමන පුජ්‍යලෙක්ගේ උමනාවට මේ මැතිවරණය කල් දානවද කියලා දන්නේ නැහැ. අපි මේ වෙනකොට මේ මැතිවරණයට අපි සූදානම් වෙලා තියෙන්නේ. ඒක නිසා මගේ දැඩි අප්‍රසාදය. මම ආසන සංවිධායකවරයෙක්. අපි මේ මැතිවරණ ව්‍යාපාරේ පටන් ගෙන තිනවා. ඉතින් අද බොහොම කනගාටු දායක මේ දේශපාලන නොවිච්චි දෙයකට අපි අහන්න සිද්ධ වුණා. ඇයි මේ මැතිවරණය කල් දැමෙන්නේ කියලා. ඒක නිසා මම විශේෂයෙන්ම කවුරු කරත් මොන පක්ෂෙන් කරත් මම එක්සත් ජාතික පක්ෂේ අපි හවුලේ ආණ්ඩුවක් කරනවා. අපි දෙගොල්ලක් එක්කව වෙලා ආණ්ඩුවක් කරන බව ඇත්ත. නමුත් පක්ෂයක් හැටියට මම විශ්වාස කරනවා අපේ ගම් මට්ටමේ බිම් මට්ටමේ ඉන්න නිසා මේ ක්‍රියාවලියට මම විරුද්ධයි. කවුරු කරත් මම දැඩිව පිළිකුල් කරනවා මේ මැතිවරණය කල් දැමීම ගැන දැඩි අප්‍රසාදය සහ දැඩි පිළිකුලෙන් හලා දකිනවා මේ කටයුත්ත මං. මොකද මේ මැතිවරණය අත්‍යවශ්‍යයි. මොකද අපි මේ පළාත් පාලන ආයතනවල ඉඳලා ඇවිල්ලා තමයි මම ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙක් හැටියට 91 මගේ පටන් ගත්තේ දේශපාලන ගමන තමයි. මම අවුරුදු 28ක් මේ දේශපාලනයේදී මම දෙවර පාර්ලිමේන්තුවට හතර වතාවක් පළාත් සභා මන්ත්‍රීවරයෙක් හැටියට කටයුතු කරලා මෙතෙන්ට ආවේ. මේ පළාත් පාලන ආයතන ගැන මම දන්නවා. මේ පළාත් පාලන ව්‍යුහය ගැන මම දන්නවා. මැදිරිගිරියේ ප්‍රාදේශ සභාවේ ඡන්දෙපත් වෙච්ච මුල්ම ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයා මම. ඒ නිසා මෙය ගමේ අත්‍යවශ්‍ය දෙයක්. ඉස්සරහට ගමේ හැදිලා එන ඉස්සරහට එන දේශපාලන නායකයෝ මෙතනින් ආවා. හොඳ දේශපාලනයේ හොඳ පරිණතභාවයක් අත්දැකීම් රසක් ලැබිච්ච අය මෙතෙන් ආවා මේකෙන්. අද අවුරුදු දෙකක් තුනක් තිස්සේ මේ තත්ත්වය අහිමි වෙලා තියෙනවා. ඒක නිසා මගේ දැඩි කනගාටු අප්‍රසාදය පළ කරනවා මේ කටයුත්ත ගැන. ඒ කරමින් විශේෂයෙන්ම අද අපි අද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඒ වගේම වාරිමාර්ග කෘෂිකර්ම ඒ කටයුතු ගැන අපි කතා කරනවානේ. විශේෂයෙන්ම අපි කතා කරන්න ඕන දෙයක් මම විශේෂයෙන්ම ඊ වාරිමාර්ග ගරු ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා. එතුමා අපේ විජිත්මනි සොයිසගරු ඇමතුමා, එතුමා මේ පාර්ලිමේන්තුවේ අපි දැක්කා අවස්ථා ගණනාවක් මන්ත්‍රීවරු කැඳවලා, එතුමාගේ අමාත්‍යාංශ නිලධාරි කැඳවලා, එතුමා බොහොම හොඳ සුබවාදී විදිහට අපිට අවස්ථාව දුන්නා. ඒ අමාත්‍යාංශයේ තියෙන ඒ අපේ තියෙන ප්‍රදේශයේ තියෙන අවශ්‍යතාවයන් ගැන කරුණු ඉදිරිපත් කරන එතුමා ඒ වගේ අවස්ථාවක් අපිට ගිහි ලබලා දුන්නා. මම ස්තුතිවන්ත වෙනවා මීට පෙරත් ලබලා දුන්නා. ඒ වගේ මම එතෙන්දි කතා කරපු එක කාරණයක් තමයි අපි ගොවිතැන් කරන ප්‍රදේශයක් හැටියට බොළොන්නර දිස්ත්‍රික්කේ විශේෂයෙන් මම නියෝජනය කරන මැදිරිගිරිය ප්‍රදේශයේ මේ වෙනකොට කන්න අවුරුදු දෙකක් අපේ වී වගාව අසාර්ථක වෙලා තියෙනවා. දැන් ගජදීර මන්ත්‍රීතුමා එතුමා කතාවේදී කිව්වා පිටරටින් හාල් ගෙන්නනවා, පිටරටින් හාල් ගෙන්නන්න සිද්ධ වුණේ ඇත්තටම වී වගාව අහිමි වීම නිසා, ගොවිතැන් කටයුතු අහිමි වීම නිසා. පොළොන්නර දිස්ත්‍රික්කේ මේ රටේ ලොකු වී නිෂ්පාදනයක් කරන දිස්ත්‍රික්කයක්. හැබැයි අද මේ වෙනකොට මාස් කන්න ආරම්භ කරන්න පොළොන්නර දිස්ත්‍රික්කේ කවුඩුල්ල ව්‍යාපාරයට වගේ අද නොමැති තත්ත්වයක් ඇති වෙලා තියෙනවා මාස් කන්න ආරේ. ඒ නිසා මම ඉල්ලනවා විශේෂයෙන්ම දැඩි අවධානයක් යොමු කරන්න. මොකද මේ වෙනකොට නොවැම්බර් මාසේ මේ වෙනකොට අපේ වගාවන් පටන්ගෙන තිබුණේ නැතිනම් අපිට ඊළඟට දෙසැම්බර් මහ වැස්ස වෙනකොට අපේ වගාවන් හානි වෙන්න පටන් ගන්නවා. වපුරන ගොයන් හානි වෙනවා. තවම මේ වගේ වැඩපිළිවෙලක් නැහැ. මම විශේෂයෙන්ම අධිකාරු ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරනවා. එතුමා සහ වාරිමාර්ග ඇමතිතුමා සම්බන්ධ විය යුතුයි. මොකද අද මේ ජලය මොරගහ කන්දේ මේ ජලය ටික දැන් නතර වෙලා තියෙනවා. මොරගහ කන්දේ උදාහරණ ජලය තමයි අපේ වැව් වලට එන්න ඕන. ඒක නිසා මේ ගැන කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්න කියලා මම ඉල්ලනවා. මේ ජලය අපිට ලබා දෙන්න නැතිනම් පොළොන්නර දිස්ත්‍රික්කයේ මිනිසුන්ට කොස් නැහැ, දෙල් නැහැ, පොල් නැහැ, තේ නැහැ. කුඹුර වගා කරොත් තමයි මිනිසුන්ගේ ජීවන රටාව තියෙන්නේ. ඒ කර්මාන්ත ශාලා නැහැ, වෙන ආදායම් මාර්ගයක් නැහැ. හැමදාම මේ මිනිසුන්ට සහන ආධාර මත යැපෙන්න බෑ. හැමදාම මේ මිනිසු ඉල්ලගෙන කන තත්ත්වයට පත් වෙන්න දෙන්න බෑ. බොහොම මේ රටේ නම්බුකාර විදිහට ජීවත් වෙච්ච ගොවි පරම්පරාවක් පොළොන්නර ඉතිහාසයෙන් ඇති වෙලා තියෙනවා. ඒක නිසා ඒකට කටයුතු කරන්න කියලා මම බොහෝ ගෞරවයෙන් ඉල්ලනවා. ඒකට මම හිතන්නේ විශේෂයෙන්ම ජනාධිපතිතුමාට අයිති වෙලා තියෙන මහවැලි අමාත්‍යංශයත් ඒ වගේම වාරිමාර්ග ඇමතිතුමාත් එක්කව වෙලා මේ ප්‍රශ්නේ විසඳන්න කඩිනම් විසඳුමක් හොයන්න කියලා මම ඉල්ලීමක් කරනවා ගෞරවයෙන් මේ සභාවේ. ඒ වගේම මම ස්තුතිවන්ත වෙනවා වාරිමාර්ග ඇමතිතුමාට, ගරු ඇමතිතුමනි, ඔබතුමා අපේ ප්‍රදේශයට විශාල මුදලක් වෙන් කරා ගිය අවුරුද්දේ වාරිමාර්ග සංවර්ධනයට මම ඒ ගැන ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම පොළොන්නර දිස්ත්‍රික්කයට පොළොන්නර දිස්ත්‍රික්කේ වාරි පද්ධති නඩත්තු කිරීම සහ ඒ අමුණු කුසි පාරවල් ඒ වෙනුවෙන් ලක්ෂ 3000කට වැඩි මුදලක් පොළොන්නර දිස්ත්‍රික්කේ ගිය අවුරුද්දේ වෙන් කරලා තිනවා. ඒ වගේම ක්‍රිප් කියන ව්‍යාපෘතියේ ලක්ෂ 3000ක් පමණ වෙන් කරලා තිනවා. මේවා මම දකින අවුරුදු ගණනාවකට පස්සේ පොළොන්නර දිස්ත්‍රික්කේ වෙච්චි බොහොම සාධනීය බොහොම කඩිනම් සංවර්ධනයක් මේ අවුරුදු ගණනාවකට පස්සේ වාරිමාර්ග එතුමාගේ නායකත්වය යටතේ පොළොන්නර දිස්ත්‍රික්කේ වෙනවා. ඒ ගැන මම එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම කෘෂිකර්ම අමාත්‍යාංශයේ මගින් මම ස්තුතිවන්ත වෙනවා කෘෂිකර්ම ඇමතිතුමාටත් නියෝජ්‍ය ඇමතිතුමාටත්. මේ වෙනකොට මේ ප්‍රදේශයේ ඒ තියෙන කෘෂි පාරවල් වැව් අමුණු ගොඩ දැමීම් ඒ වගේම ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට අයිති වැව් වල ශීඝ්‍ර සංවර්ධනයක් කරගෙන යනවා. ඒ ගැනත් මගේ එතුමාට මගේ ස්තුතිය මම පුද කරනවා. ඒ වගේම මං ගරු අනුරාධ ජයරත්න නියෝජ්‍ය ඇමතිතුමා මෙතන ඉන්නවා. මං එතුමාගේ අවධානය යොමු කරනවා බොහොම ගෞරවයෙන්. බිසෝපුර සංවර්ධන වෙමින් පවතින ප්‍රදේශයක්. ඒ මගේ මැදිවිරි ආසනයේ තියෙන්නේ. මේ සංවර්ධන වෙමින් පවතින ප්‍රදේශයේ බිසෝපුර ක්‍රීඩාංගණය ගරු ඇමතිතුමනි මේ වෙනකොට මහවැලි ක්‍රීඩාංගණයක් ඉදි වෙනවා. මේ ක්‍රීඩාංගණය ඉදීම නිසා පවුල් 10ක් පමණ තමුන්ගේ ලක්ෂ 50ක් 60ක් වටිනා ගෙවල් අහිමි වෙලා ඉන්නවා. ඒ අය මේ වෙනකොට වෙන තැන්වල පදිංචිලා ඉන්නේ. මේ වෙනකොට රුපියල් 50000ක මුදලක් පමණයි ඒ අයට ලැබිලා තියෙන්නේ. ඒ අය දැන් වෙනත් තැන්වල ඉන්නේ. හැබැයි ඒගොල්ලන්ට වියලි සලාක මල්ලක් ලැබෙනවා. හැබැයි බොහොම නම්බුකාර විදියට හොඳ ගෙවල් ඉදි කරගෙන හිටපු අයට ඒ ස්ථාන අහිමි වෙලා ඇයට වන්දි දීලා ක්‍රමවත් වැඩපිළිවෙලක් හොදන්න කියලා ඉල්ලනවා. ඒ වගේම බිසෝපුර මාර්ගය වටදාගේ ළඟින් ඉදි කරගෙන යන මාර්ගය පුළුල් කිරීම නිසා නිවෙස් අහිමි වෙච්ච අයට වන්දි ගෙවල නැහැ. නිවෙස් මං හිතන්නේ මිනිස්සු 50කට විතර නිවෙස් කැඩිලා විනාශ වෙලා තියෙනවා. ඒ වන්දි ගෙවීමත් කඩිනමෙන් ආරම්භ කරන්න කියලා ඉල්ලීමක් කරමින් අවසාන වතාවට මේ මැතිවරණයේ කල් දැමීම ගැන මගේ දැඩි පිළිකුල් අප්‍රසාදය පෙරල කරමින් මම නියැලෙනවා. ස්තුතියි.
ගරු අනුර දිසානායක මතුමා.
ගරු දැන් මම සම්පූර්ණ වෙලාවම සමහරට ගන්නෑ අපේ විජිත මන්ත්‍රීතුමත් කතා කරන නිසා මම කෙටියෙන්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම අමාත්‍යංශ ගණනාවක වැයසීර්ෂ සාකච්ඡා කරන වෙලාවේදී අපි කවර අමාත්‍යංශ පිළිබඳ වැයසීර්ෂය සම්මත කරත් බොහෝ දේශපාලන කරුණු අපි මේ පාර්ලිමේන්තුවේ කතා කරත් වැදගත්කම තිබෙන්නේ අපි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මොනතරම් ප්‍රමාණයකට උත්සුක වෙනවද කියන කාරණේ. එනිසා මම ඍජුව මේ වැය ශීර්ෂ වලට සම්බන්ධ නොවුනත් විරත් කරුණු කීපයක් පිළිබඳව අවධානය යොමු කරන්න කැමතියි. පළමු කොටම අපේ රටේ පළාත් පාලන ආයතනවල දැන් ඇති වී තිබෙන තත්ත්වේ. ගරු කතානායකතුමනි, 2015 මාර්තු මාසේ තමයි මෙම පළාත් පාලන ආයතන විශාල ප්‍රමාණයක කාලය ඉක්මවා ගියේ. මැයි මාසේ 15වෙනිදා දක්වා ඒ දීර්ඝ කරනු ලැබුවා 2015 අවුරුද්දේ. මැයි මාසේ 15වෙනිදාගෙන් පසුව මෙම පළාත් පාලන ආයතන මුළුමනින්ම බිඳ වැටුණා. 2015 මැයි 15 දැන් 2017 නොවැම්බර් මාසෙ. ආසන්න වශයෙන් ගත්තොත් අවුරුදු දෙකහමාරකට වඩා වැඩි කාලයක් මේ ඡන්දේ පමා වී තිබෙනවා. එට යම් සාධාරණ හේතු තියෙන්නේ නැති. සීමා නීරණ අවසන් කර ගැනීම, නව ඡන්ද ක්‍රමයක් සකස් කර ගැනීම, ආඥා 50 සංශෝධනය කර ගැනීම, සීමා නීරණ ගැසට් කර ගැනීම වැනි අත්‍යවශ්‍ය කරුණු කීපයක් පමා වුණා. ඒක අපිට පිළිගන්න පුළුවන්. හැබැයි එතනින් පසුව අද විශේෂම මේ අධිකරණයේ ඇති වී තිබෙන තීරණය අපි කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ. අපි කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ මේක යුක්තිය සාධාරණත්වයේ පිළිබඳව අධිකරණයට ගොනු කරන ලද නඩුවක් නෙවෙයි. මේ නඩුව නිශ්චිත ලෙසම ගරු මූලාසනයේ සභාපතිතුමන අපි දන්නවා, යම් කවර හෝ පුද්ගලයෙකුට යම් අසාධාරණයක් අයුක්තියක් වුණාට පසුව අධිකරණය වෙත පියමං කිරීමේ අයිතිය තිබෙනවා. ඒ සාධාරණය සහ යුක්තිය පස්නලා ගැනීම වෙනුවෙන්. හැබැයි අපි කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ මෙම පළාත් පාලන ආයතන පිළිබඳව මෙම අධිකරණයට ගොනු කරන ලද නඩුව යුක්තිය සහ සාධාරණත්වය පිළිබඳ නඩුවක් නෙවෙයි. අධිකරණය තමගේ කැත, කිලිටි, වංක, වමනාව ඉටු කර ගැනීම වෙනුවෙන් අධිකරණය උපයෝග කර ගැනීම. මම හිතන්නේ අපි කවුරුවත් මේ ආකාරයේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතාවට තමගේ නියුත්‍යන් තෝරා පත් කර ගැනීමේ අයිතිය, පළාත් පාලන ආයතනවලට තමගේ නියුත්‍යන් පත් කර ගැනීමේ අයිතිය මේ විදිහට තමගේ පටු කෙටි දේශපාලන උවමනාවන් වෙනුවෙන් අධිකරණ උපයෝග කර ගැනීම අපි කවුරුත් වෙලා දැකිය යුතු තිබෙනවා. මේක සංගවන්න කරුණක් නෑ. මෙතන කවුද මේ නඩුව දාලා තිබෙන්නේ? ඩිලාන් පෙරරගේ, බදුල්ලේ, බණ්ඩාරවිල තම සමීපතේ. දෙනියාය කවුද පෙනී හිටින්? ලක්ෂ්මණ යාප අබේවර්ධනගේ පුතා, ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරේ. පඬුවස්සනවර කවුරුද ඉන්නේ? දයස්ත්‍රික දේශපාලන හිතවතේ. මේ කවුද මේ නඩුවට ඉන්නේ? මේ නඩුවේ හිතාමතාම ආණ්ඩුවේ පාර්ශ්වයක් විසින් ඡන්දය කල් දමා ගැනීම වෙනුවෙන් කරන ලද උත්සාහයක්, වංක උත්සාහයක්. ජනාධිපතිතුමා මේ අවස්ථාව ඉන්නේ මම ඉතාම සතුටු වෙනවා. 2015 ජනවාරි මාසේ 8 වෙනිදා අද ඔබතුමාත් ඉන්නේ බොහෝ අය ඔබතුමාගේ පැත්තෙනෙ වෙヒටි. ඔබතුමාට පිටුපාලා හිටියි. මා මේ ළඟදී දැක්කා විජිතපුනි සොයිසම ගරු අමාත්‍යතුමා, ఎస్బి సానాయ గారు అమాత్యతుమా, దయాశ్రీ జయశేఖర్ గారు అమాత్యతుమా, ఏకాలేఖర్లాద ప్రకాశవల వీడియో పటయక్ ఎనవా మీద అసలు ఫేస్బుక్ల మన బెల్వట పస్సే కల్పనా కరా అద జనాధిపతిమాగే అమాత్య మండలి తమగే పక్ష ప్రబల ఇంబవట పత్తి తిబిన మే కండాయం ఎదా జనాధిపతి వరణది మనవద కివ్వి కీల మరి హితాగండ బే కోమద మే వినస్సీం సిద్ధ వెన్ని కీల మాయవ గుడక్ కియన్న యాన్ని నే
పర్ణ
వీడియో పట ఒక్క గన్న కాలిన
నిశ్చిత ప్రశ్నత్తు అరిదే మన దాన్న కలబలి విన బావ ఏ కలబలి వీమ బలాపరుత్వం ఎంత మమ్మీ నెగిట్టి అరిదే మీ కలబలి వీమ బలాపరుత్వం ఏ మొక్కద జనవరి మాస అట్టవినిద జనవరమే పిటిపసటి బిన్న అన్కవర అక్కత్ నివి వర్ధనవేమింగ్ ఆపు ప్రజాతంత్ర విరోధి గమన ఏకాధిపతి గమన పరాజయ పత్కిరిమే అరమును తమై జనవరి మాస అట్టవింద జనతావగే అపేక్షా బోట పత్తిబుడి దివరకట సీమావీ తిబిన జనాధిపతివరయాగి తోరాపత్తిరిమే కాలే దీర్ఘకరగనీమ వెనువెన్ ఇవగేమ కమిషన్ సభ ములుమణిమ అహోసికరగనీమ వెనువెన్ 18 సంశోధన సమ్మత కరమి తిబున ఇన్సా వివస్థానుకూల ఏకాధిపతిత్వత అవశ్యమైన నీతిమే రకవర్ణ సకస్కరగని తిబున ఏవితరక్ నివై తమంట ఎరహివ నడు విభాగ కరణమా యై కీన చోదనా మత మంత్రివరు కండాయమక్ వాడికరవల నడుకారు హెటియట నడు అక్కహల శ్రేష్టాధికార అగ్రమిషకారవర పలవ హెరియ మాధ్యవేదిం ఘాతనీకర భీతియక్ నిర్మాణ వేలా తిబున దురకథనేన్ దురకథనికడ కథాకరణ భయతత్వయక్ ఎతి వేలా తిబున కొతన కొహే టెప్ కర్ణవాదయ కిన శకయక్ మతు వేలా తిబున ఎనిసా ప్రజాతంత్రవాదే పిడిబంద బరపతల అనుతురకట మూను దీ తిబున ఎనిసా జనవరి మాస అట్టవినిద ఏ జనవరమ పిటిపసతి బున కవరక్వత్ నివై ప్రజాతంత్రవాదిట ఇల్ల వీతిబిన తర్జనయట ఎరహివతిబిన జనమతయ ఎనిసా ఎతెక్ బలేట పత్తును హెమ పాలకేటం వడా వెడియన్ వర్తమాన జనాధిపతి వరయట వగకీమత్ తిబినవా ప్రజాతంత్రవాదే సహా జనతావగి అభి జనతావగి నిదహాస తాహురు కరగనీ వినివి ప్రజాతంత్రవాదే కినక రందాపోతిన్ని వేదికావికరణ కథావలనివి వేదికావికరణ మహా సానుకంపిత హెంగీమ్మలనివి ఇవాట అపే గమ్ములకి ఈనవా కటే నరివాదాన్ రెద్ద పల్లింబీర్నోకి ఇవాట అపే గమ్ములకి ఈనవా హక్కె బుదురస్ బొక్కె దడమస్ కీల ఇవతమే వేదికావల ప్రజాతంత్రవాద పిలిబందవ అపే గమ్ముల తిమిన కథాభ ఇన్సాపిట అవశ్య వీతి బెన్ని వేదికావే ప్రజాతంత్రవాద పిలిబందవ వేదికావే యహపాలన పిలిబందవ ఉడబిరీం నివి అవశ్యవీతిమైన ప్రాయోగిక తలై ప్రజాతంత్రవాదే వేణు మునతరం కెపకిరీమా మునతరం మెదియత్తీమా కరన్న పాలకే ఆ సూదానందకిన సాధకేతమై అపి గణం బెలియుతువన్ని ఎసేనతో అపి గణం బెలియుతువన్ని గారు సభాపతిమని వేదికావే ప్రజాతంత్రవాదే వేణు కేమరదీమనివి మా దన్న మీ సాక మే కథా మహకరాట పశువు అపవేత బోహోదృటగా అపవేత ఇల్లకరన్న హదన చోదనావతమ ఎగ్దా సమస్య అసువట అసునమి మా దన్న మీకేం పశువు బోహో అయ ఇక నెమత కీల అన్నీక అసువట అసునమి ఎతివీతిమని సివిల్ యుద్ధే పిలిపద బహు కరుణకి అన్న పులువన్ ఎతివీతిమని సివిల్ యుద్ధే ఏ సివిల్ యుద్ధ కోపాపాతిక నిర్మాణం ఉన్నా అనివి అప్యు మర్దనే కరల ఎగ్దా సమస్య హెత్త అట్టి అపరాధ యుక్తి వినిచొకమి సభావ అహోసునాట పశువు అపే విశాల ప్రమాణ అత్తడంగు ఎలియటావ అత్తడంగు ఎలియటావట పస్సి నెవత అపే పక్ష శక్తి మొత్తం వెడకరమి తిబున విశేషన్మ ఎగ్దా సమస్య హెత్త అటే ఎనలద అతురు మెతివరణ అపి తరంకర ఆనమండు అతురు మెతివరణి ఇవగేమో హరూపతాన ఆది అతురు మెతివరణ హతరకట అపి తరంకర ఏవితరక్ నివి ఎగ్దా సమస్య అసూకే సంవర సభ మెతివరణి ఇది ఎగ్దా సమస్య అసూకే సంవర సభ మెతివరణి శ్రీలంక నిందాస్పక్ష వర్జనీకరణ విలావకది జనతా విముక్తి పరిమిణ అపి తరంకర అసూకే సంవర సభ మెతివరణిది డిస్ట్రిక్ట్ నియోజితయాన్ దహతుందిని అప్పుడు తోరా పత్కరగని మీ హెకీ అవలెబును అనతురువు ජයර් ජයවර්ධන කලගඩි ලාම්පු සෙල්ලම අනතුරුව ජනාධිපති වරණේ ආවා. ජනාධිපති වරණේදී අපේ පක්ෂ අපි අපේක්ෂක හැටියට ඉදිරිපත් වුණා. අපි ප්‍රජාතන්ත්‍රවාදී කරේ හැමදාමත් විශ්වාස තිබු මිනිස්සු. එතනින් නතර නොවි ජයර් ජයවර්ධන කලගඩි ලාම්පු සෙල්ලමක් ගැනලා ඡන්ද කල් දැම්මා. රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තමන්ගේ නියෝජිතයන් තෝරාපත් කර ගැනීමට තිබෙන අයිතිය බිඳ හෙළුවා. ඒ බිඳ හෙළීමේ ප්‍රතිඵලයට එරෙහිව අපි අධිකරණයට ගියා. එදා අධිකරණ හමුවේ ජනාධිපති වරණය ඒක ඉතාමත් ප්‍රජාතන්ත්‍ර විරෝධී මැතිවරණයක්. ඒ මැතිවරණ කිසිසේත්ම සාධාරණ යුක්ති සහගත මැතිවරණයක් නොවන බව අපි අධිකරණයට ගිහිල්ලා කිව්වා. ඒකේ ප්‍රධාන විත්තිකාරය බවට ප්‍රධාන පැමිණිලිකාරයෙක් අපේ පක්ෂයේ. ඒ ඡන්ද විභාගෙමින් තිබුණා. අපි විශ්වාස කරනවා. එතකොට හිටු මැතිවරණ කොමසාරිස්තුමා චන්ද්‍රානන්ද සිල්වා මහත්මේ. ඔහුගේ ජනාධිපතිවරණ පිළිබඳ මැතිවරණ ජනමත විචාරණ පිළිබඳ මැතිවරණ වාර්තාව කියවන්න. ඒ වාර්තාවේ කියන එතෙක් සිදු දූෂිතව මැතිවරණයකට අවශ්‍ය නිදකඩ සකස් වී තිබුණු බව ඉතා හොඳින් මේ මැතිවරණ ඒ වාර්තාවේ පෙන්눔 කරලා තිබුණා. අපි කොයි පැත්තද හිටගත්තේ? අපි එදත් හිටගත්තේ ප්‍රජාතන්ත්‍රවාදී පැත්තේ. අපිට වඩාත් යෝග්‍ය අපි වඩාත් විශ්වාසතබන්නේ අපේ අදහස් අපේ අරමුණ ජනතාවත් එක්ක සංවාදයට විවෘත කරන දේශපාලන ව්‍යාපාරයක් අපි. නමුත් එදා ජේ.ආර්. ජයවර්ධන තමන්ගේ දේශපාලන බලවමනාව වෙනුවෙන් 1983 කළු ජූලිය නිර්මාණය කරා. අපි කිසිසේත්ම කළු ජූලියට සම්බන්ධ වෙච්ච ව්‍යාපාරයක් නෙවෙයි. එදා සිරිල් මැතිවුලා ඇතුළු ජාතිවාදී කණ්ඩායම් ගිහිල්ලා හෙට්ටි වීදියේ ගිනි තියලා විශාල ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමයකට එක්සත් ජාතික පක්ෂ අවතීර්ණ වුණා. දෙමළ බොහෝ අය අපි අපේ පක්ෂ ගෙවල් වල ආරක්ෂා කරගත්ත තලේ දන්නවා. රාධාකෘෂ්ණ මන්ත්‍රීතුමා දන්නවනම් තලව කැලේ ඒ දෙමළ ජනතාව හිටියේ සිංහල අපේ පක්ෂයේ සහෝදරුන්ගේ ගෙවල් වල. අපි එදා ජාතිවාදයට රහිව ජාතිවාද යුද්ධයේදී ජයර් ජයවර්ධන තමගේ ප්‍රජාතන්ත්‍රවාදී ඇකිලීම වෙනුවෙන් ගෙනලද යුද්ධයේදී ඒ භීෂණයේදී ඒ කළු ජූලියේදී අපි එදත් පෙනී හිටියේ ප්‍රජාතන්ත්‍රවාදී පැත්තේ. හැබැයි අපේ පක්ෂ තහනම් කරා. තහනම් කරාට පස්සේ අපි අපේ උරුසමිත ව්‍යාපාරය අපේ තහනම් ඉවත් කරන්න කියලා නඩුවක් දැම්මා. අපේ උරුසමිත ව්‍යාපාරය තහනම් කරා. අපිට නඩු කියන්නවත් අවස්ථාවක් දුන්නේ නැහැ. අපි ඇමිනිස්ට්‍රි ඉන්ටර්නැෂනල් වැනි ජාත්‍යන්තර සංවිධාන වලට අපේ පක්ෂ තහනම් ඉවත් කරන්න කියලා. හැබැයි අපේ පක්ෂ තහනම් ඉවත් කරේ නැහැ. ඉවත් කරනවා වෙනුවට අපේ පක්ෂයට මර්ධනය ගෙනාවා. 1984 තමයි මාතර දිස්ත්‍රික්කයේ පළමු සහෝදර අපේ ඝාතනය කරන්නේ. 1984 දී අපි අවියකට අතවත් තියලා නැති කාලයක්. අවියක් ගැන කල්පනාවත් නොකරපු කාලයක්. 1984 දී අපේ පක්ෂයේ සහෝදරෙක් මාතරදි ඝාතනය කරනවා. අනතුරුව අනුරාධපුරේදී ඝාතනය කරනවා. දැන් මොකද දියත්වෙමින් තිබුණේ? දියත්වෙමින් තිබුණේ එක්ක මේ මර්ධනය හමු අපි අපේ දේශපාලන අත්තරින් ඕන. හැබැයි අපි අපේ රටේ දේශපාලනේ තෝරාගෙන තිබෙන්නේ කවර හෝ මර්ධනයකට කවර හෝ බියගැන්වීම වලට අත්තරන දේශපාලනක් නෙමෙයි අපි තෝරාගෙන තිබෙන්නේ. කවර මර්ධනයක් හමු හරි මේ රටේ පොදු ජනයාගේ වමනාව වෙනුවෙන් දේශපාලන කරන ව්‍යාපාරය. එවැනි තහනම් කිරීමේ මැදියේ අපි අපේ දේශපාලනය කරගෙන ගියා. අපි අත මර්ධනය එල්ල වුණා. අපිට අපි තාමත් නිශ්චිත සම්දිස්ථානයකට ආවා. එක්ක අපි දේශපාලන අත්තරින්න ඕන. එක්ක මේ මර්ධනයට මුහුණ දෙන්න ඕන. මොකද්ද අපි දේශපාලන ව්‍යාපාරයකට කරන්න ඕන? අපිට හැරේ සතුරන් කල්පනා කරන අපිට අපේ දේශපාලන අත්තරින්න කියලා. අපි දේශපාලන අත්තරනවා වෙනුවට අපි තෝරාගත්තු මාවත තමයි අපේ ඒ වෙලාවට අපේ නායකින් තෝරාගත්තු මාවත තමයි මර්ධනයට එරෙහිව දේශපාලනය කරන්න ඕන. අපි අදත් එහෙමයි. කවර මර්ධනයකට එරෙහිවත් බොහොය රාජපක්ෂගේ ගෝඨාභයගේ මර්ධනයට එරෙහිව ඇකිලිලා ඉන්නකොට කැබිනට් මණ්ඩලවල මීක් නැතුව ඉන්නකොට එළියට ඇවිල්ලා පඹයින් වගේ අත උස්සනකොට ඒකට එරෙහිව අපි මර්ධනයට එරෙහිව කටයුතු කරපු දේශපාලන ව්‍යාපාරය. අදත් එහෙමයි හෙටත් එහෙමයි. එනිසා මම මහතුරුන්ට කියන්නේ මා මේ කියන කතාවට නැවත නැවත උත්සාහ කරන්නේ ඕගොල්ලෝ 88 89 ගහලා දාන්න. ඒ ලාභ දේශපාලනයට යන්න එපා. ඒක ඉතිහාසයක්. ඒ ඉතිහාස පිළිබඳ සංවාදයක් ඕන නම් අපි ගැඹුරින් ඒ සංවාදය කරමු. අපි ලෑස්ති එවැනි ගැඹුරු සංවාදයකට 1988 89 ගැන. අපිටත් අපේ කාර්යභාරය පිළිබඳ අපිට ඇගැයීමක් තිබෙනවා. ඒ වගේම අපිට අපේ කාර්යභාරය පිළිබඳව යම් අතපසුවීම් පිළිබඳ ඇගැයීමකුත් අපිට තිබෙනවා. එහෙම ඇගැයීම් කර දේශපාලන ව්‍යාපාරයක් අපි. අවසානයේදී දේශපාලනේ සන්නද්ධ ව්‍යාපාරයක් බවට පරිවර්තනය වුණා. අපිව මර්ධනය කරන්න එනවනම් මර්ධනයට එරෙහිව අපි අවිගත්තා. ඒක ඇත්ත. රටේ සිවිල් යුද්ධයක් නිර්මාණය වුණා. මාව් සේතුන් කියලා කියනවා. මාව් සේතුන් සහෝදරය කියලා තියෙනවා. යුද්ධයක් කියලා කියන්නේ රාත්‍රී භෝජන සංග්‍රහයක් නෙවෙයි කියලා. ඒක ඇත්ත. යුද්ධයකදී ආරාධනා පත්‍ර ගහලා හොඳ ඇඳුමින් සැරසිලා එන්න කියලා දිලිසෙන බල්බ් දාලා පාටියක් නෙවෙයි. යුද්ධ කියන්නේ සිදු නොවන දේ සිදු වෙනවා. අපි අතෙන් සිදු වී තිබෙනවා. ඒ පිළිබඳ අවංක කනගාටුවක් සහ අවංක වේදනාවක් අපිට තිබෙනවා. හැබැයි අපි ඒ වගේ පශ්චාත්තාප වෙමින් ඉන්න දේශපාලන ව්‍යාපාරයක් නෙවෙයි. අපි අපේ අත්තරදීම් තේරුම් ගන්නේ ඒව නිවැරදි කර ගැනීම දිශාවෙන්. අපි අත්තරදීම් නිවැරදි කිරීමේ දිශාවෙන් තේරුම් ගත්තා. 1994 පසුව මේ 2017 94 පස්සේ මේ අවුරුදු 23ක කාලයක් අපි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාද දේශපාලන ප්‍රවාහය ඉඳලා තිබෙනවා. අපේ සෞදෘ ගන්නව ඝාතනය වුණා. ඔබතුමාට මතකයි එස්පි සානක මතුමට විශේෂ මතක තියෙන උනා. කිරුල පඬිති පහර දීලා රුසාන්චාන රුසාන්චාන සුචම්මික සුදන්ත සෞදරයව ඝාතනය කරා. අපි අවියවද අතර ගන්න ගියේ නේ. අපි ගල් කැටයක් අතර ගන්න ගියේ නේ. එතන නතර වුණේ නේ. මාතලේදී උද්ඝෝෂණයකට වෙඩි තියලා කුරුණෑගල අපේ ශ්‍රීදේව සෞදරය ඝාතනය කරා. අපි ගල් කැටයක් අතින් ගන්න ගියේ නේ. ඒ විතරක් නෙවෙයි අම්බලන්තොටදී සජින් වාස්කේ මැරේ යොදවලා අම්බලන් ගොඩදී අපේ නයින වවුදු සහෝදරයව ඝාතනය කරා. එකපල බස්රාහිර පළාත් සභා මැතිවරණයේදී ගම්පහදී ආණ්ඩුවේ මැරයන් යොදවලා පිස්තෝලෙන් වෙඩි තියලා අපේ නන්දන බාලගේ සහෝදරයව ඝාතනය කරා. අනුරාධපුරයේදී දෙදෙනෙක් ඝාතනය කරා. 2000න් පසු කාලේදී එනිසා මේ වෙනකොට මේ මැතිවරණ වේදිකා මැතිවරණ තලයේදී මේ ප්‍රජාතන්ත්‍රවාදී තලයේදී අපේ සහෝදරව 6 දෙනෙක් ඝාතනය කළා කියලා ඔගොල්ලෝ කටුවනදි මේ නලින්ද ජයති සහෝදරයා අමත මීට වේදිකාවේදී මෙර යෝදවල වෙඩි තියලා අපේ හිතවතුන් දෙදෙනෙක් ඝාතනය කරා. හැබැයි අපි මෙරට ගල් කැටයක්වත් ගත්තුනේ දිස්මාල් ව්‍යාපාරයක් මතක තබා ගන්න. දිවුලම් පිටිය අමරෙලා යෝදවල ඝාතනය කරේ. එනිසා අපි මෙරට ප්‍රජාතන්ත්‍රවාද වෙනුවෙන් ඇතිතරම් ජීවිතවලින් වන්දි ගෙවපු ඇතිතරම් බැටකෑම් වලට ලක්ුණු දේශපාලන ව්‍යාපාරය. එනිසා මම මේ මහතුරුන්ට කියන හැමදාමත් අපි කවර හෝ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කරුණක් කතා කරොත් 1988 89 ගැන මතක් කරන නිසා මම ලෑස්ති දවස් දෙක තුනක විවාදයක් ගන්න මේකෙදී 88 89 ඉතිහාසයේ ගොඩනැගුණු ආකාරය ඒ ඔක්කොම පිළිබඳ අපිට අපේ පැත්තෙන් කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. අපි අපේ නිවැරදි දේ වගේම අපේ වැරදි දේත් අපි පිළිගන්න පසුළු බටන වෙන ව්‍යාපාරය. ඒ නිසා තමයි මම ප්‍රවේශයක් ගන්න අනිවාර්ය ලෙස මම ප්‍රවේශයක් ගන්න අනිවාර්ය සමග මේ සාකච්ඡාව දියත් වෙනවා මේ ඉතිහාසයත් එක්ක නිසා. එනිසා කරු සභාපතිතුමනි විශේෂයෙන්ම දැන් මේ පළාත් පාලන මැතිවරණේ මේ මැතිවරණේ පවත්වාගෙන මෙන්න මොනවද නොකරේ මොනවද නොකරේ මැතිවරණ ක්‍රමය සකස් කරගෙන මෙන්න දිවාරා නොබල අපි වේසමහන්සි වුණා. සීමා නීරණ කමිෂන් සභාවමයි අභ්‍යාචන අධිකරණයට අභ්‍යාචන කමිෂන්ට අපි ඇතිතරම් කරුණු ඉදිරිපත් කරා. එතනින් අතර නොවි ඒ ඡන්ද ක්‍රමයෙන් පස්සේ සීමා නීරණ සම්මත කරගැනීමේ වෙනුවෙන් අපි උත්සුක වුණා. නැවත අනපන සම්මත කරගැනීම සඳහා පක්ෂ නායක රැස්වීමදී පළාත් පාලන අත්නම්පනත නගර සභා අත්නම්පනත මහනගර සභා අත්නම්පනත 14 වෙනිදා ගැසට් කරලා තිබුණේ. හැබැයි 11 වෙනිදා ගැසට් කරලා තිබුණේ. සති දෙකක් යන ඕන ගැසට් එක 25 පිරෙනවා. 26 වෙනිදා විශේෂ පාර්ලිමේන්තුවක් කැඳෙව්වා. මොකක් වෙනුවෙන්ද? මේ ගැසට් නිවේදනය සම්මත කරගැනීම. මේව 50ක පාර්ලිමේන්තුව ඉදිරිපත් කරගැනීම වෙනුවෙන්. පාර්ලිමේන්තුව ඉදිරිපත් කරලා සතියක් ඇතුළත එක සම්මත කරන්න ඕනකම තිබෙනවා. පෞගිය 9 වෙනිදා විශේෂ පාර්ලිමේන්තු සෙසුවාරයක් කැඳෙව්වා. මොකක් වෙනුවෙන්ද? මෙන්න කිසිවක් සඳහන් නෙවෙයි මැතිවරණයට අවශ්‍ය වෙන ඉඩකඩ හදන්න එම නගර සභා මහනගර සභා ප්‍රාදේශ සභා අත්නම්පනත් මේ පාර්ලිමේන්තුව ඒකමතිව සම්මත කරලා දුන්නා. ඒත් ෆයිසල් මුස්තාප අමාත්‍යවරයා තමන් ගතේ මේක තියාගෙන සැලකිතු කාලයක් හිටියා. බලපෑම් කරලා මැදිහත් වෙලා පළවෙනිදා ගැසට් නිවේදනය නිකුත් කරා. ඊට පස්සේ මොකද කරේ? ඊට පස්සේ තමයි ෆයිසල් මුස්තාප මේ කුමන්ත්‍රණය දියත් කරේ. කාගේ උපදෙස් මතද කියන මම දන්නේ නෑ. හැබැයි මේ කුමන්ත්‍රණය දියත් කරේ. මේ ඡන්දය මුණ නොදීමේ අභියෝගයක් තිබෙනවා. ඒ අභියෝගය තමයි මම අද කියන්න. ඒ අභියෝගය තමයි තමුන්වාසලා කල්පනා කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදීමක් ඇති වුණොත් මෛත්‍රීපාල මහ ජනාධිපතිවරයා නියෝජනය කරන පාර්ශවය කුඩා වෙනවා. කුඩා වුණු දවසේ සිට දැන් මෛත්‍රීපාල ජනාධිපතිවරයාට කියන්න පුළුවන්කම තිබෙනවා. 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා තමන්ට ලබා දීපු ලක්ෂ 62 ජනවරම තමන් පස්සේ තිබෙනවා කියලා. හැබැයි තමන්ගේ ඇත්තතරම ජනවාරි මාසේ පළාත් පාලන මැතිවරණ වෙනමිල්ලොත් එලිතරව් වෙනවායි කියන බය තිබෙනවා. ඒක එහෙම නෙවෙයි නම් කියන්න අපිට. ඒක එහෙම නෙවෙයි නම් කියන්න. අපි කියන්නේ එක ජනමක් තව ජනමක් යටවිය යුතු නැහැ. පළාත් පාලන මැතිවරණදී ජන මැතිවරණයේදී ප්‍රතිඵල විග්‍රහ කළ යුතු වෙන ආකාරයකට අපි ජනවාරි මාසේ 8 වෙනිදා ඔබතුමාට ලබා දීපු ජනවරම පිළිගන්න දේශපාලන ව්‍යාපාරය මතක තබා ගන්න. ඒ නිසා කුඩා මැතිවරණ ප්‍රතිඵලෙන් ඉහළ මැතිවරණ ප්‍රතිඵලය යට යා යුතු නැහැ. ජනවාරි මාසේ 8 වෙනිදා ජනවරම යට යා යුතු වන්නේ නැවත ජනාධිපතිවරණයක ජනවරමකදී විතරයි. වෙන ජනවරමකදී ඒ ජනවරම සංසන්දනය කළ යුතු නැහැ. නමුත් බියක් තිබෙනවා. මේකයි මේ ඇති වී තිබෙන තත්ත්වය. එනිසා මේ මැතිවරණ කිසිසේත්ම සපවත්වා නොගැනීමේ වුමනාවක් මතු වී තිබුණා. ඒ වුමනාව නිසා තමයි මේ සැලසුම් සහගතව මේ අධිකරණය වෙත මේ නඩුව ගෙනිච්චි. මේ නඩුවේදී මොකද්ද වුනේ? නඩුවේ ප්‍රධාන පුද්ගලයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජනය කරමින් ආණ්ඩුව අද නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම නම් අපි කොහොමද කියන්නේ ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කුමන්ත්‍රණයක් නෙමෙයි කියලා? අපි දේශපාලන තොත්ත බබාලා නෙවෙයි. අපිට දේශපාලනේ ඉව හොඳට තිබෙන දේශපාලන ව්‍යාපාරයක් කර සභාපතිතුමනි. අපි ඉතිහාසයේ ඉඳන්ම දේශපාලන දුර දැක්ම දේශපාලන ඉව ඉත හොඳින් තිබෙන දේශපාලන ව්‍යාපාරයක් කියලා අපි විශ්වාස කරනවා. බොහෝ විට අපිට අපේ ඇගෙයිම් අපේ අනාගත වැකි සාර්ථක අසාර්ථක වෙලා තිබෙන්නේ ඉතාමත් අඩු කාලයක්. අඩු ප්‍රමාණය වැඩි ප්‍රමාණය සාර්ථක වී තිබෙනවා. එනිසා අපේ දේශපාලන ඉව මෙතන තිබුණා. ද ෆයිසල් මුස්තාපා පෙබරවාරි මාසේ 17 වෙනිදා ගැසට් එක ගැහුවේ. නොවැම්බර් මාස වෙනකන් ඇමතිවරයා දන්නේ නැත්නම් මේක දුර්ලභමක් තියෙනවා කියලා. මොන ඇමතියෙක්ද? ඇමති අයලා සෙන්න ඕන. ඇමති වරද මේක තියාගෙන තමන් ගහපු ගැසට් නිවැදනේ අධිකරණ හමුවේ ප්‍රතික්ෂේප වෙලා තිබෙනවා නම් ඇමතිවරයාට තවදුරටත් අමාත්‍ය දුර දරන්න අයිතියක් තිබෙනවද? පළාත් පාලන අමාත්‍යවරයාගේ ප්‍රධාන වගකීම ඉටු කරන්න අසමත් වී තිබෙනවා. එනිසා පළාත් පාලන අමාත්‍යවරයා මම හිතනවා ෆයිසම් මම දන්න ෆයිසම් මුස්තාපට වරදින්න විදියක් නැහැ. මොකද පහුගිය ආණ්ඩුවේ ගොඩාක් නීති උපදෙස් දීපු මහත්තයා මෙයාට කොහොමද වරදින්න පුළුවන් කියලා විශ්වාස කරන්නේ? මේ හිතාමතාම තමයි ෆයිසම් මුස්තාපා මෙතර කාලයක් මේ වැරදි ගැසට් නිවේදනය ඇදෙන්න ඉඩ දුන්නේ. මේක දැනගෙන කරේ. ඒක වරද්දන එකත් එයාගේ වගකීමක්. එයා මේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරන්න ප්‍රකාශ කරන්නේ ඇයි? මොකද වෙලා තියෙන්නේ? ගරු සභාපතිතුමනි මේ රටේ මැතිවරණ පිළිබඳ වැදගත් ඡන්ද මැදගත් නඩුවක් තියෙනවා. ඇමතිවරයා විත්තිකරුවෙක් බඩවලට තියෙනවා. කොහේ ඇමතිවරයා? කොහේ ඇමතිවරයා? ඇමතිවරයා රට ගිහිල්ලා සඳුද රට ගියේ ඉරිද එන්නේ. එහෙම තමයි කුමන්ත්‍රණ දියත් කරන්නේ. මතක තබා ගන්න. ලැජ්ජ වෙන්න ඕන මේ වගේ ඇමතිවරු තියාගෙන මේ ආණ්ඩුවක් ගෙනියනවට. කොහේ ඇමතිවරයා? දැන් Tamanට විරුද්ධව ඡන්ද තියෙනවක් නැද්ද කියලා විභාගයෙන් ලක් කරන නඩුවක්. ඇමතිවරයා නැන් ඉන්න ඕන ලංකාවේ. ඒ නඩුවට මුහුණ දෙන්න ඕන. හැබැයි මේ මුහුණ නඩුවට මුහුණ දෙන නඩුවට ඇමතිවරයා රට යනවා. තමුණාසලා විශ්වාස කරනවා මේවා නිකම් වෙනවා කියලා. මේවා නිකම් වෙනවා කියලා විශ්වාස කරනවද? ඒ නිකම් වෙනවා කියලා විශ්වාස කරන තරම් අපි දේශපාලනික අන්තපාලයෝ නෙවෙයි. අපි දන්නවා මේ කුමන්ත්‍රණය මොකද්ද කියලා. එනිසා තමයි ඇමතිවරයාට ඇරෙව නඩුවක් තිබියදී ඇමතිවර රට ඇත්තරලා යනවා නම් සඳුදාගියා ඉරිදා එනවා කියලා. මෙහෙම සිද්ධ වෙලා තිබින්. එනිසා මේ ගැසට් නිවේදනයේ වැරද්දීමේ වැරද්දක් තියෙනවා නම් ඒ වැරද්දට වග කියනවා ඇමතිවරයා. එයාට තිබුණා කලින් නීතිපතිවරයා ගාවට යන්න. ඇමතිවරයා මේ වැරද්ද දැනගෙන හිටියා. මේ වැරද්ද ඇමතිවරයා දැනගෙනම තමයි ඇමතිවරයා ගැසට් එක ගැසට් නිවේදනය ගැහුවේ නොවැම්බර් මාසේ පළවෙනිදා. ඊළඟ ගුණ්ඩුව එයාගේ අතේ සාක්කුව දාගෙන. එයා දන්නවා ගැසට් නිවේදනය දැම්මත් එයා දන්නවා ඡන්ද කල් දාන්න. ඒ නිසා තමයි එයා ගැසට් නිවේදනය ගහලා නඩුවට පිඹුරුපස් සකස් කරා. ඇමතිවරයා වග කියන්න ඕන. පිඹුරුපස් සකස් කරලා කර සභාපතිතුමා කවුද නඩුවට පෙනී හිටියේ? නඩුව දැම්මේ කවුද? දාපු අය පැහැදිලි. පෙනී හිටියේ කවුද? පෙනී හිටියේ වෙන කවුරුවත් නෙවෙයි. ෆයිසර් මුස්තාපගේ තාත්තගේ ෆයිස් මුස්තාපගේ කාලයක් තිස්සේ කනිෂ්ඨ නීතිඥ හැටියට වැඩ කරපු නීතිඥ නඩුව අරගෙන එනවා. දැන් මේවා අහඹු සිදුවීම්.
තීන්දුව ගැන ෂුවර් නිසා තමයි ජූනියර්
කෙනෙක් දැන්. ඒ විතරක් නෙවෙයි. අපි ඇල්ලුවා නීතිඥ මහත්මී. හොයලා බලන්නකෝ මේගොල්ලන්ට කතා කරන්න නැද්ද කියලා ෆයිසර් නඩුව කරන්නද? එතර මම කියන්නේ. නඩුව කරන්න නීතිඥ වේ ෆයිසර් පැමිණිලි පාර්ශ්වයි. එහෙම ඇමතිවරයෙක් තියන්නේ මේ පාර්ලිමේන්තුවේ. ඇමතිවරයා මේ පාර්ලිමේන්තුවේ ඉල්ලාස් වෙන්නේ නැත්තම් ඉල්ලාස් කරන විදියත් අපි දන්න මතක තබා ගන්න. මෙහෙම මේ රටේ දේශපාලන පෙත ලියන්න බෑ. මේ ප්‍රජාතන්ත්‍ර විරෝධ ස්ථානි මිනිහෙකුට රටේ මුළු ප්‍රජාතන්ත්‍රවාදෙම අකුලමයි. මැතිවරණ අකුලමයි. කුමන්ත්‍රණ කාලෙස කටයුතු කරන කාටද මේ රටේ තියෙන අයිතිය? ඒ නිසා පැමිණිල්ලත් එහෙමයි. පැමිණිලි පාර්ශ්වත් එහෙමයි. නඩුවත් එහෙමයි විතරක් නෙවෙයි. අධිකරණ නඩුව දියත් උනේ කොහොමද? අධිකරණ අපි දන්නවා ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩුවක් තිබෙනවා. තව මාසයක් විතර ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණය තව පුරප්පාඩුවක් හැදෙනවා. දැන් ශ්‍රේෂ්ඨාධිකරණය පුරප්පාඩු පිරවීමේදී අභියාචනාධිකරණය කරෙහි අවධානය යොමු කරනවා. අභියාචනාධිකරණ සභාපතිවරයාට සාමාන්‍ය ශ්‍රේෂ්ඨාධිකරණ පණිවිඩ ඉඩක් තියෙනවා. ඒ උසස් වීම බලාගෙන ලියවෙන නඩු තීන්දුව මේවා. මේවා නොතේරන බබ්බු නෙවෙයි මතක තබා ගන්න. ඊළඟ බලන්න ඊළඟ මම වගකීමෙන් කියනවා ජනාධිපතිතුමා විසින්. බලමු එහෙම නෙවෙයිද කියලා. ජනාධිපතිතුමා විසින් ව්‍යවස්ථාම සභාවට කවුරු ලියාපත් කරයිද මෙයා ශ්‍රේෂ්ඨාධිකරණ පුරප්පාඩුවට එවන්න කියලා. අබලගින් කවුද එවන්නේ කියලා මොන නම දෙවන්නේ කියලා. එනිසා මේවා සැලසුම් සහගත නඩු තීන්දු සැලසුම් සහගත තීන්දු. ඒක තමයි ඇත්ත කතාව. මේක තමයි සිද්ධ වෙලා තිබෙන්නේ. එනිසා අපි කවුරුවත් විශ්වාස කළ යුතුව තිබෙනවාද? මේ ආකාරයේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ජනතා නියෝජිතන් තෝරාපත් කරගෙන මේ සඳහා තියෙනයි අපි පළාත් පාලන ආයතන ගොඩක් ජයග්‍රහණය කරන්න නොවෙන්න පුළුවන්. හැබැයි ගරු සභාපතිතුමනි අපිට අදහසක් තිබෙනවා. අපේ දේශපාලන ගමට ගෙනියන්න ඕන. ගමේ අපේ නියෝජිතයෙක් ඉන්න ඕන. ගමේ නියෝතත් එක්ක කතා කරන්න ඕනේ. ඒක තමයි දේශපාලනේ. දේශපාලනේ ගේම් වලින් කැටි කාලයක් දුවන්න පුළුවන්. ගේම් වලින් සමස්ත දේශපාලනේම රඳාපවතින්නේ මතක තබා ගන්න. ලෝකයේ තමන්ගේ බල උවමනා වෙනුවෙන් ගේම් ගහපු ගොහෝ නායකයන්ට උරුමනේ කුමක්ද? ගේම් වලින් දේශපාලනේ ඉන්නවනම් අදත් මේ රටේ ජනාධිපති මහින්ද වෙන්න ඕන. එයා මොනවද නොගහපු ගේම්? හැබැයි ආ ජනාධිපති උන්නේ නේ. ඇයි? ගේම් වලින් දේශපාලන කැටි කාලයක් සතුට වෙන්න පුළුවන්. අද නඩු දාපු අයට පාටි දාන්න පුළුවන් වෙයි. අද නඩුවේ ජයග්‍රහණ වෙනුවෙන් සතුට වෙන්න පුළුවන් වෙයි. අද නඩුවේ ජයග්‍රහණ වෙනුවෙන් හිනා වෙන්න පුළුවන් වෙයි. කෙටි කාලයකට ගේමේ සතුට දිගු කාලයක ප්‍රජාතන්ත්‍රවාද විනාශයක් බවට පත් කරන බව බලකන්න බෑ මතක තබා ගන්න. ඒ නිසා මේ කෙටි කාලයක තෘප්තිය වෙනුවෙන් කෙටි කාලික උවමනාවකින් ගහන ගේම් වලින් රටේ දේශපාලන රඳාපවතින්නේ නැහැ. රටේ දේශපාලන රඳාපවතිනවා නම් ගේම් වලින් මම නැවතත් කියන්නේ තාමත් අපේ රටේ ජනාධිපති වෙන්න ඕන මහින්ද මහත්මයා. ගේම් වලින් රටේ දේශපාලන තීරණ වෙන්නේ නැහැ. ඒ නිසා මැතිවරණ වලට බය වුණු මැතිවරණ වලින් පලා ගියපු නායකයන්ට ලෝක ඉතිහාසෙ මොකද උරුමු වී තිබෙන්නේ? අපි ඕනවටත් වඩා වැඩි ලෝක ඉතිහාසෙ දැකලා තිබෙනවා මැතිවරණට බය පලා යන කණ්ඩායම් වලට උරුමුණු තැන. ඒ නිසාම ඉතාමත් වගකීමෙන් කියනවා මේ තැන වර්තමාන ප්‍රධානීන්ට උරුම වෙන්න එපා කියලා අපි ප්‍රාර්ථනා කරන විජේක. හැබැයි ප්‍රාර්ථනා වලට බොහෝ දේ සිද්ධ වෙන්නේ නැහැ. දේශපාලන දිගහැරෙන ප්‍රාර්ථනා වලින් ඔබ්බෙන් ප්‍රාර්ථනා වලට බොහෝ දේවල් කරන්න පුළුවන් නම් මම හිතන්නේ දේශපාලනයක් අවශ්‍ය නැහැ. අපසහාතිකයි මම කියන්නේ. ඒ නිසා අනිවාර්ය ලෙස මේ කුමන්ත්‍රණය පරාජයපත් කළ යුතුයි. එක පැත්තකින් ඡන්දවලට බියේ පලා යන නායකයන්ට දේශපාලන උරුම වී තිබෙන තැන ඉතිහාසය කියවන්න. අනිත් පැත්තෙන් මම වකිමින් කියන්නේ මැතිවරණ කල් දැමීම නිසා අපේ රටේ ලේවැක් ඉතිහාසය කියවන්න. 1981 සංවර සභා මැතිවරණදී යාපන ජනතාවට තමගේ නියුතෙන් තෝරාපත් කරගැනීම සාධාරණ අයිතියක් තිබුණා. මේ පොඩි දිස්ත්‍රි සංවර සභා මැතිවරණේ 81 මැතිවරණේදී සංවර සභා මැතිවරණේදී ඒ ජනතාවට තමගේ ප්‍රජාතන්ත්‍රවාදීසින් නියුතෙන් තෝරාපත් කරගැනීම අයිතිය දුන්නේ නේ. යාපනයේ පුස්තකාල ගිනි තියලා පන්නල පොලිසියේ ඡන්ද පෙට්ටි පුරවලා මේ කුරුණෑගල ඉඳන් ගේපු කෝච්චි පටවරංගල යාපනයට ඡන්ද කරේ ඉතිහාස මොකද්ද උනේ? ප්‍රභාකරන්ට මරාගෙන මරන බෝම්බ කරුවන් නිර්මාණය කරේ. එදා ඒ ප්‍රජාතන්ත්‍රවාද ඉඩකඩ ලබා නොදීම තමයි ප්‍රභාකරන්ට මරාගෙන මරන බෝම්බ කරුවන් නිර්මාණය කරේ. ඒක තමයි ඉතිහාසය. 1982 නියමිත ලෙස පවත්වන්න තිබුණු මහා මැතිවරණ නොපැවැත්වීමේ හේතුව මොකද සිද්ධ වුණේ? අපේ රට ලේයක ඉතිහාසයකට උරුම වුණා. ඒ නිසා නියමිත පරිදි මැතිවරණ නොපැවැත්වීමේ හේතු කොටගෙන ඇතිතරම් ලේ වලින් මිනි කඳු වලින් පිරිති රටක් මේක. අපි අහන තමුන්වාසල තවත් තිබෙනවද? මේ රට ලේ වලින් මේ පොළව ලේ වලින් තෙත් වෙන්න ඕනද? මේ පොළව මිනිසුන්ගේ කඳුළු වලින් පිඟෙන්න ඕනද? තවදුරට තමුන්වාසල කල්පනා කරන්නේ කෙටි කාලන තමුන්වාසලගේ බල උවමනාව වෙනුවෙන් එවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී දිශාවකට අවතීර්ණ වෙන්නද? ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය ඇකිලීම මැතිවරණ කල් දැමීම හරහා ලෝක ඉතිහාසයේ ඕනාවටත් වඩා වැඩි අධ්‍යක්ෂින් ප්‍රමාණයක් අපි මුහුණ දීලා තිබෙනවා. ඒ නිසා මම නැවත කියන්නේ මේ කරුණු දෙකම මැතිවරණට බය පලා ගිය නායකයන්ට උරුම වෙන ඉතිහාසයත් මැතිවරණ කල් දැමීම හේතු කොටගෙන රටට සහ ලෝකයට උරුම වී තිබෙන ඉතිහාසයත් ඉතා හොඳින් අදාරන්න. අපි කවුරුවත් විශ්වාස කරන්නේ යලි අපේ රටේ කවර තැනක හෝ කවර හෝ වර්ගයේ සන්නද්ධ ගැටුමක් අපේක්ෂා කරන දේශපාලන ව්‍යාපාරයක් නෙවී අපි. ඇත්තතරමට කඳුළු හලපු ලේ හලපු අධ්‍යක්ෂීම් සහිත ජීවිත පරිත්‍යාග කර මිනිස් සමුදායකින් පිරිති රටක් මේක. ඒ නිසා මොකටද අපි නියමිත පරිදි මැතිවරණ තියන්න ගේම් වලින් පස්සට යන්න කියලා අපි අහන්න කැමති. ඒක ඒ නිසා මේ අපි සරල නඩු තීන්දුවක් ලෙස සලකන්නේ නැහැ. මේ ඉතාමත් කුමන්ත්‍රකාරී ලෙස වංක උවමනාවක් වෙනුවෙන් අධිකරණය උපයෝග කරගත්තා විතරක් නෙවෙයි නඩු කිව්වා විතරක් නෙවෙයි නඩු ඇහුවා. නඩු ඇහුවේ ඒගොල්ල තමයි මේක. ෆයිසර්ට විරුද්ධ නඩුව තාත්තගේ ජූනියර් පෙනී හිටනවා. මුස්තාපා නඩුවක් මේක. මේක ෆික්ස් කරන නඩුවක්. මේක තමයි ඇත්ත කතාව. ඒ නිසා තමයි අධිකරණ මේ වගේ නියෝගයක් ඉන්නේ. ඒ නිසා තමයි ඇමතිවරය තමන්ට එරෙහිව නඩුවක් තියනවා. ඇමතිවරය මේ වගේ බරපතල නඩුවක් තියනවා. ඇමතිවරය රට යනවද? මේ ඔක්කොගෙන් පෙන්නු කරන්න අන් කවරක්වත් නෙවෙයි. මේක ඉතා සැලසුම් සහගත නඩුවක්. ඒ නිසා අද මේකේ වාරණේ තීරණ ලැබිලා තිබෙනවා. මම එදත් මේ පාර්ලිමේන්තුව කිව්වා කරුණාකරලා මේ නඩුව ඉල්ලාස් කරගන්න. තාමත් ලැජ්ජ බය තියෙනවනම් මේ නඩුව ඉල්ලාස් කර. එසේ නොවනවනම් දැන් මොකද කරන්න ඕන? මේකද ඉල්ලාස් කරගත යුතුයි. හැබැයි දැන් වාරණයක් ඇවිල්ලා තිබෙනවා. අපි මේකෙදි දේශපාලන ව්‍යාපාරයක් හැටියට මේ මැතිවරණ දිනා ගැනීම වෙනුවෙන් අපේ පාර්ශ්වයෙන් ගත හැකි හැම පියවරක්ම ගන්න බව සහතික කරනවා. එකක් අධිකරණයේදී මාදන්නේ මා මුළුමනින්ම අධිකරණය කරේ විශ්වාසතමන දේශපාලන ව්‍යාපාරයක් නෙවෙයි අපි. හැබැයි අධිකරණයේදී මේ සඳහා ගත හැකි කුමන ක්‍රියාමාර්ගද අපිට තිබෙන්නේ? ඒ ක්‍රියාමාර්ග ඕනෑමකට අපි යවතිරන වෙන්නේ ලෑස්ති. විශේෂයෙන්ම දැන් අභ්‍යාචන අධිකරණ මේ නඩුව ඊළඟ අභ්‍යාචන අධිකරණ සභාපතිගේ ඉල්ලීමක් කරනවා. දෙසැම්බර් 4 වෙනිදාට පෙරවන්නේ නඩුව ගන්න. මොකද දෙසැම්බර් 4 වෙනකන් කල් තියන්න. දෙසැම්බර් 4 කල් තියලා ඊට පස්සේ ත්‍රිකරාවක් සිංහන උසාවි නිවාඩු ඊට පස්සේ පටන් ගන්න ජනවාරි වල තීන්දුව දෙනවා. ඒ තීන්දුවට අරව ශ්‍රේෂ්ඨ අධිකරණ එනවා. මේ ඡන්දේ තියන්න මේ ඉතිහාසයේ සිටියම ඇකුළුවා. මේ නඩු තීන්දුවත් එක්ක අංකවරක්වත් නැ මේ මැතිවරණ සිටියම අකුලපු ඉතිහාසයක්. එනිසා මේ අකුලප් එක නිවැරදි කරන්න නම් අභ්‍යාචන අධිකරණයේදී මේ නඩුව මම සභාපතිවරයාගෙන් ඉල්ලා හිටනවා. මේ නඩුව 4 වෙනිදාට පෙර කලින් ගන්න මේ අධිකරණයේදී පැමිණිලි පාර්ශ්වය දන්න ඕගොල්ලන්ගේ සුරතලු ඕගොල්ලන්ගේ වටේ ඉන්න චක්ගෝලය ඒගොල්ලන්ට කියන්න මේක අයින් කරගන්න කියලා අධිකරණයට ගිහිල්ලා කියලා ඉවරලා මේ මැතිවරණයට අධිකරණ පැත්තෙන් නීතිමය පැත්තෙන් දේශපාලන ව්‍යාපාරයකට අපි ගත හැකි හැම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා. හැබැයි ගරු සභාපතිතුමනි සමහර දේවල් බේරෙන්නේ අධිකරණ නීති වලින් විතරක් නෙවෙයි. සමහර දේවල් බේරගන්න වෙන්නේ මහපාරේ නම් අපි ලෑස්ති මහපාරේ මේ ප්‍රශ්නේ බේරගන්න. තමුන්වහන්සේලා කැඳවන්නේ මහපාරේ මේ ගනුදෙනු බේරගන්න නම් මහපාරේ මේ ගනුදෙනු බේරගන්න ලෑස්ති. ඒ ගනුදෙනු බේරගැනීම වෙනුවෙන් අප මම සහතිකයක් දෙනවා. අප අතර වෙනස් වෙනස් දේශපාලන වෙනස්කම් මොනවා තිබුණත් මැතිවරණයක් දිනා ගැනීමේ සටනේදී ඕනෑම කෙනෙක් එක්ක ඒක අබද්ද අපි වැඩ කරන්න ලෑස්ති. සමහර ප්‍රශ්න වල අපිට කවදාවත් අපි එකට වාඩි වෙන්න කියලා කල්පනා කරේ නෑ. ඒකට උද්ඝෝෂණය කරන්න කියලා කල්පනා කරේ නෑ. හැබැයි මේ විදිහට නම් ආණ්ඩුව හැසිරෙන්නේ මේ විදිහට නම් ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පෙළ ගහලා තිබෙන්නේ තම අපි කවුරුත් නොහිතන බලවේග ගන්න එක අපි ලෑස්ති මේ ඡන්දේ දිනා ගැනීම වෙනුවෙන් සටන් කරන්න. මේක දිනා ගන්න ඕන. මේක ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිවඳ ප්‍රශ්නය. ඒ නිසා දේශපාලන පෙත අපිට ඕන විදිහට ලියන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පෙත ලියනවා නම් අපි කවුරුත් අත උසලා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස දේශපාලන පෙත ලියන්න ලෑස්ති. ඒ වෙනුවෙන් අපි දායකත්ව දෙන්න ලෑස්ති. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පෙත වෙනුවට වෙන හිතුවක්කාරී, තක්කඩි, කුමන්ත්‍රණකාරී දේශපාලන පෙතක් නම් තමුන්වහන්සේලා ඉල්ලා සිටින්නේ. ඒ කුමන්ත්‍රණ වලින් වෙනස් වර්ගයේ දේශපාලන පෙතක් නම් ඉල්ලා හිටින්නේ. ඒ වර්ගයේ දේශපාලන පෙතකට උනත් මේ රටේ දේශපාලන බලවේගයන් පෙළ ගස්සන්න අපි ලෑස්ති. ඒ නිසා මෙතෙක් ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ ඉතිහාසෙ මොන ගැටලු තිබුණාද මොන ප්‍රශ්න තිබුණාද ඒවා ඉතිහාසයේ ඒවට ඒ බර තබමි ඒවා අමතක කරමින් නෙවෙයි ඉතිහාසයේ ඒ සිදුවීම් වලට ඒ බර එසේම පවත්වා ගනිමින් මේ නිශ්චිත මොහොතේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වී තිබෙන තර්ජනයට කවර වර්ගයේ බලවේගයක් එක්ක හෝ එකතු වී අපි සටන් කරන්න ලෑස්ති. අපි ඒ සඳහා ආරාධනා කරනවා. අපි ආරාධනා කරනවා ඒකබද්ද විපක්ෂ මන්ත්‍රීවරුන්ට ප්‍රජාතන්ත්‍රවාද අපේක්ෂා කරන සියලු දෙනාට මේ රටේ සිවිල් සංවිධාන වලට මේ රටේ සිවිල් පුරවැසියන්ට සියලු දෙනාට අපි ආරාධනා කරනවා. තනි එක්කෙනෙක් දෙන්නෙක් හිතුවක් හරි තක්කඩි වමනා වෙනුවෙන් මේ රටේ ජනතාවගේ ඡන්දයිතය පැහැර ගැනීමට දරන නිල්ලජ්ජිත උත්සාහය පරාජයපත් කරන්න ඕන. ඒ පරාජයපත් කිරීම වෙනුවෙන් අපි අපේ පාර්ශ්වය ලබා දිය හැකි උපරිම මැදිහත් වීම කරනවා. මොකද ගරු සභාපතිතුමනි මේ මැතිවරණ ඇකිලීම හරහා අපි දන්නවා කවදද මේක ඉන්නේ. පළාත් සභාව වල සීමා නිර්ණයක් තිබෙනවා. ඒක කවද එවිද? කවද වෙනකන් එවිද? තමුන්වහන්සේලා දිනනතෙක් ඡන්ද තියන්නේ නැහැ කියලා කල්පනා කරනවා නම් කවදාවත් ඡන්ද තියන්න හම්බෙන්නේ නැහැ. මොකද කවදාවත් දිනන්නේ ඔතන තියෙන දිනනතෙක් ඡන්ද තියන්නේ නැතුව ඉන්න උපකල්පනයක් තිබෙනවා නම් කවදාවත් ඡන්ද නැතුව යන්න ඕන. කවදාවත් දිනන්නේ නැති කණ්ඩායමක් ඡන්ද දිනනතෙක් ඡන්ද නොතියනවා කියලා උපකල්පනයක් ඉන්නවා නම් ඒකනේ ඡන්ද නැහැ කියන එක. ඒ නිසා මේ ඡන්ද සිටිය මේ කැලේ ඇකිලීම සඳහා මේ ගන්නාලාද ලැජ්ජසහගත තක්කඩි හිතුවක්කාරී ක්‍රියාමාර්ගය අකුලන්න ඕන. මේ ප්‍රජාතන්ත්‍රවාදය මේ පාර්ලිමේන්තු ගරු සභාපතිතුමනි ප්‍රජාතන්ත්‍රවාදයේ කේන්ද්‍රස්ථානයේ බවට පත් වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ කේන්ද්‍රස්ථානයේ එයි කියලා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ගැලසිඳීම සඳහා අත ඉසවීමින් දෙවි. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සටන් කිරීමෙන් හඬ නැගීමෙන් පමණයි මේක ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික කේන්ද්‍රස්ථානයේ බවට පත් කරගත හැකි වන්නේ. එසේ නැත්නම් අපි තවත් කූකඩ විතරයි. තවත් ඔහේ එහෙට මෙහෙට අත උස්සන මිනිස් පඹයින් විතරයි. මිනිස් පඹයින් නොවෙනව නම් අපි මේක ඉතිහාසෙත් කවදා හරි මා දන්නේ මා ඒ ඇන්සර්ට කියුවේ නැතර කවදා හරි කියවන්න ඕන. මා අපරාධ යුක්ති විනිශ්චකම් සභාව පිටවන්නේ වෙල වේලාවෙදී ඇන්සර්ට කියුවා. සරත් මුත්තුවිටුගම ගරු ඒ වෙලාව හිටපු මන්ත්‍රීතුමායි කතාව කියවන්න. ඒ වගේම මේ රටේ මැතිවරණ කල් දැමීම සඳහා කරන ලද ව්‍යවස්ථා සංශෝධනයේදී මේ රටේ මිනිස්සු කරන ලද කතා කියවන්න. එදත් මේ පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාද ඇකිලීමට හේරිව හඬක් තිබුණා. හැබැයි ඒ හඬට ඇහුම්කන් නොදී ඒවා ඩෝසර් කරගෙන ගියා. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදී ඩෝසර් කිරීම නතර වුණේ ප්‍රජාතන්ත්‍රවාදී පීල්ල විතරක් නෙවෙයි මුළු මිනිස් සමාජයක්ම ඩෝසර් කරලා විනාශයට පත් කරමින් තමයි කරවලින් පිදුමුනේ. ඒසා අපිත් අද වර්තමාන අපේ પરම්පරාව අපි හඬ නගනවා මේ පාර්ලිමේන්තුවේ. මේ ප්‍රජාතන්ත්‍රවාදී ඇකිලීම සඳහා මේ ගණමින් තිබෙන ක්‍රියාමාර්ගය කරුණාකරලා අකුලගන්න කියලා. අකුලගන්නේ නැත්තම් ප්‍රජාතන්ත්‍රවාදයේ විතරක් නෙවෙයි ඇකිලෙන්නේ බොහෝ දේ පොඩිපට්ටම් කරමින් යන ඉතිහාසය තමයි අනාගතය තමයි නිර්මාණය වෙන්න ඉඩකඩ තිබෙන්නේ. ඒ නිසා නැවත නැවතත් මාව කියන්නේ මේ කරන ලද තක්කඩි හිතුවක්කාරි කැත නිර්ලජ්ජිත මේ කුමන්ත්‍රණය කුමන්ත්‍රණ කරුවන්ට අකුලා ගන්නා කියලා ඉල්ලා සිටමින් මම නතර වෙනවා. භූමි ස්තුති ගරු සභාපතිතුමනි.
කාරක සභා අවස්ථාව දිවහාරය සඳහා පස්වර එක දක්වා අත්හිටවනවා.